ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 හය ව්‍යවස්ථා ප්‍රකාරව 2016 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ 18 වන කොටස 2017 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 31 වන කොටස හා 32 වන කොටස් තෙවැනි කාණ්ඩයේ 16 වන කොටස සහ 9 කාණ්ඩයේ 26 වැනි කොටස 2018 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 9 කාණ්ඩයේ 32 වන සහ 33 වන කොටස් 2019 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 කාණ්ඩයේ 37 38 හා 39 කොටස් 2 කාණ්ඩයේ 15 වන කොටස සහ 9 කාණ්ඩයේ 29 වැනි කොටස විස්සයි විශ්ව මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 කාණ්ඩයේ 30-31 කොටස් 2 කාණ්ඩයේ 16 වන කොටස සහ 9 කාණ්ඩයේ 18-19-20-21 කොටස් සහ 20-21 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 9 කාණ්ඩයේ පළවන කොටස මම ඉදිරිපත් කරමි.
ගරු කථානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුයයි යෝජනා කර.
ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන සජීස් කොට්ටමතුමා.
ගරු කථානායකතුමනි, තේගු ආඥා පනතේ 235 අධිකාරිය 10 වගන්ති යටතේ ආනයන තීරුබදු සම්බන්ධ යෝජනා සම්මතය 2022 මැයි 31 වෙනි දින ඇති අංක 2282 අදීර 27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවගණ වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථයිකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2021 මැයි 31 දින ඇති අංක 2282 ඇදීර 23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියමය සහ 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2-3 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථයිකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 ජූනි 15 වෙනි දින ඇති අංක 2284 ඇදීර 3 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. මෙම යෝජනා සම්මතය සහ නියමයන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුව වාර්ෂික කාර්යසාධක වාර්තාව, 2021 වර්ෂය සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2021 වර්ෂය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යසාධන වාර්තාව, 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවන වගන්තිය ප්‍රකාර ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව 2021 අගෝස්තු 3 වෙනි දින ඇති අංක 2291 ඇදීර 26 දරන අතිශේෂ ගැසපත්‍රය හා එහි උපලේඛනයේ පළ කරමින් කරන ලද ප්‍රකාශනය, 2021 අංක 30 දරන විසර්ජන පනතේ 6-1 වගන්ති යටතේ 2022 6-1 සිට 2022 6-3 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වෛශේෂ අංක 240 යටතේ පරිපූර්ණ සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූර්ණ වෙන්කිරීම් පිළිබඳ සටහන සහ 1988 අංක 83 දරන පනතින් සංශෝධිත රේගු ආඥා පනතේ 235 අධිකාරිය 10 ආ වගන්ති යටතේ ආනයනය කරන භාණ්ඩ සම්බන්ධ වාරණීය හා සාමාන්‍ය තීරු බදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථයිකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 මැයි 31 දින ඇති අංක 2282 අදීර 25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියෝගය මම ඉදිරිපත් කරමි.
ගරු නාගරික සංවර්ධන හා නිවාස ඇමතුමා
2021 වර්ෂයේ සඳහා වතු නිවාස සහ ප්‍රජා යටතල පාසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ප්‍රවාහන හා මහා මාර්ග ගරු ඇමතුමා.
ගරු කතානායකතුමනි 2021 වර්ෂයේ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම ලිපිලේඛනාදී පිටපත් ගරු මන්ත්‍රීතුමන්ලා විසින් සපයා ඇත.
සෞඛ්‍ය හා ජල සම්පාදන ඇමතුමා
2019 වර්ෂයේ සඳහා දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳව ජාතික අධිකාරී වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව සෞඛ්‍ය කටයුතු පිළිබඳව අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු කෘෂිකර්ම ඇමතුමා සහ වනජීවි සම්පත් ඇමතුමා.
ගරු කතානායකතුමනි 2020 වර්ෂය සඳහා වන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ 2020 වර්ෂය සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇමතුමා.
ගරු කතානායකතුමනි 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා අධිකරණ අමාත්‍යාංශයේ කාර්යසාධක වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු සංචාරක හා ඉඩම් ඇමතුමා
2021 වර්ෂය සඳහා සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව හා ගිණුම් මම ඉදිරිපත් කරමි.
විදුලි බල හා බලශක්ති ඇමතුමා
2021 වර්ෂය සඳහා විදුලි බල අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
විදුලි බල හා බලශක්ති ඇමතුමා පරිසර අමාත්‍යතුමා
2019 සහ 2020 වර්ෂය සඳහා මධ්‍යම පරිසර අධිකාරී වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පරිසත් කටයුතු පිළිබඳව අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
මහජන ආරක්ෂක ඇමතුමා
2021 වර්ෂය සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්නයේ ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා.
ස්තුතියි. ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට පසුගිය දෙවසර තුල ශ්‍රී ලංකාවේ පාසල් සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු වලට දැඩි බාධා එල්ල වුණු කාල සීමාවක් කියන එක මම හිතන්නේ අධ්‍යාපන ඇමතුමක් පිළිගන්නවා. වසර එකහමාරක් පමණ පැවිදි කෝවිඩ් වසංගතයේ ප්‍රවාහන අර්බුදය හා ගුරු වැටුප් විෂමතා කාලීනව නොවිසඳීම හේතුවෙන් කලක් පාසල් වසා තැබීමට සිදුවීම නිසා සියලු ශ්‍රේණිවල පාසල් සිසුන්ට සිය විෂය නිර්දේශයන් නිසි පරිදි ආවරණය කර ගැනීමට නොහැකිව තිබේ. එමෙන්ම වාර විභාග බොහොමයක් නොපැවැත්වීම, ප්‍රායෝගික පුහුණු වඩාලවීම, මාර්ගගත අධ්‍යාපනය තුළින් අධ්‍යාපන විෂමතාවයේ තවදුරටත් වර්ධනය වීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ අර්බුදය තීව්‍ර කිරීමට හේතු වී තිබෙනවා. විශේෂයෙන්ම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මෙවර පෙනී සිටින සිසුන් මෙම ගැටලු නිසා දැඩි අසීරුතාවයන්ට මුහුණ දෙමින් සිටිනවා. දරු අධ්‍යාපන අමාත්‍යතුමනි, ඔබතුමත් හොඳින් දන්නවා වසර දෙකහමාරක් තුනක් වැරදි මාවතේ ඔබතුමන්ලා ගමන් කරේ. අපි උත්සාහ කරන්නේ අපේ රටේ පාසල් සිසු දූ දරුවන් ජය මාවත කරාගෙන යන්න. මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් අග ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ අනුව තව මාස 3ක කාලයක් පමණක් විභාගය සඳහා සූදානම් වීමට ඉතිරිව තිබෙනවා. බොහෝ පාසල්වල තවමත් විෂය නිර්දේශය ආවරණය කර නොමැති බවත් වාර විභාග සහ ප්‍රායෝගික පුහුණු පැවැත්වීමට ඉතිරි කාලය ප්‍රමාණවත් නොවන බවත් වාර්තා වෙනවා. රජයේ එනම් අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම සැමට සම අධ්‍යාපන අවස්ථා සැලසීමත් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ආරක්ෂා කිරීම. ආර්ථික හා සමාජමය වශයෙන් අඩු වරප්‍රසාද ලත් සිසුන් මෙම අර්බුද සමයේ වැඩි වශයෙන් අපහසුතාවයන්ට ලක්ව සිටින අතර මාර්ගගත අධ්‍යාපනය සඳහා පවා ඔවුන්ට හිමි වූයේ අඩු ප්‍රවේශය. විභාග හැකි ඉක්මනින් පැවැත්වීම අත්‍යවශ්‍ය බව පිළිගන්න අතරම මෙම විභාග නිසි සැලසුමකින් තොරව පැවැත්වීමෙන් ආර්ථික සමාජ මෙන්ම අධ්‍යාපනික විෂමතාවයන් තවදුරටත් පුළුල් වෙනවයි කියන එක මං හිතන්නේ අධ්‍යාපන අමාත්‍යතුමා වන ඔබතුමාටත් පිළිගන්නට සිද්ධ වෙනවා. ඒ නිසා මේක ජාතික වශයෙන් වැදගත් වූ ප්‍රශ්නයක් හැටියට මං ඉදිරිපත් කරන්න කැමතියි. සාමාන්‍යයෙන් උසස් පෙළ සිසුවෙක් වාර විභාග 6කට මුහුණ දිය යුතු නමුත් කොළඹ ප්‍රධාන පාසල්වල පවා 2022 උසස් පෙළ සිසුන් මුහුණ දී ඇත්තේ වාර විභාග 2කට පමණයි. සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන විට උසස් පෙළ සිසුන් වාර විභාගවලට මුහුණ දී නැත්නම් විභාගය සඳහා අයදුම්පත් ලබා දීමට විදුහල්පතිවරුන් අධිමදි කරනු ලබනවා. මෙලෙස වාර විභාග 6කට මුහුණ දීමෙන් බලාපොරොත්තු වන්නේ විභාගය සඳහා සූදානම් කිරීමත් සිසුවාගේ මනස තුළ ඊට අවශ්‍ය වටපිටාව සෑදීමත්. මම අහන්න කැමති ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් මේ ගැටලුවට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු කර තිබෙනවාද? මොනවද මේ ප්‍රශ්නේ විසඳන්නට ඔබතුමන්ලා ඉදිරිපත් කරන යෝජනා සහ විසඳුම්? ඒ වගේම ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරින් ප්‍රශ්න ලබා දෙන විෂයන්, උදාහරණයක් වශයෙන් ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වේදය, මේව සඳහා සිසුන් පාසල් ගොස් එම පරීක්ෂණ කටයුතු සිදු කර පුහුණු විය යුතු අතර එලෙස සිසුන්ට පුහුණු වීමට අවස්ථාව මේ වසරේදී ලබා දීලා නැහැ. එසේම චිත්‍ර, නැටුම්, සංගීතය, ඉංජිනේරු තාක්ෂණ වේදය, ජෛව පද්ධති තාක්ෂණ වේදය වැනි ප්‍රායෝගිකව සිදු කළ යුතු විෂයන් කිසිසේත්ම මාර්ගගත ක්‍රමයට හැදෑරීම අපහසුයි. එම විෂයන් සඳහාද මෙම වසර තුළදීම ප්‍රායෝගික ක්‍රියාකාරකම් පැවැත්වීමට රජය කටයුතු කරනවා. සිසුන්ට සිදුවෙන අසාධාරණයට මොකද්ද අධ්‍යාපන අමාත්‍යතුමා ලබා දෙන විසඳුම? මොකද්ද රජයේ වැඩසටහන? ඒ වගේ සාමාන්‍යයෙන් ප්‍රතිඵල ලැබී මාස 6කට පසු ඊළඟ උසස් පෙළ විභාගයේ පැවැත්වෙන අතර 2021 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරෙන්නේ අගෝස්තු මාසයේ. බලධාරීන් ඊට මාස 3කට පසුව 2022 උසස් පෙළ විභාගයේ පැවැත්වීමට යෝජනා කර තිබීම උසස් පෙළ සිසුන් දැඩිව මානසිකව පීඩනයට ලක්වීමට හේතු වී තිබෙනවා. එනම් මෙවර 2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර 2022 විභාගය සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. ඒ අනුව 2021 ප්‍රතිඵල අනුව 2021 උසස් පෙළ නැවත පෙනී සිටීමට තීරණය කරන සිසුවෙකුට ඒ සඳහා සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් නොලැබේ. අධ්‍යාපන අමාත්‍යංශයේ විභාග පවත්වන දිනවකවානු තීරණ කිරීමේදී මෙම කරුණ පිළිබඳව අවධානය යොමු නොකළේ මන්ද? මේ ප්‍රශ්නයට මොකද අධ්‍යාපන අමාත්‍යතුමා ලබා දෙන විසඳුම? පෙර වසරේ විභාගයේ පැවැත් වූ කාලසටහනට අනුව මේ වසරේත් විභාගයේ පැවැත්වීමට තියෙන බාධාව කුමක්? ඒ වගේම ගරු අමාත්‍යතුමනි, ඉදිරි මාස 3ක කාලය තුලදී උසස් පෙළ විභාගය සඳහා සූදානම් වීමේදී රටේ පවතින අර්බුදකාරී තත්ත්වයන් වූ විශේෂ නිර්දේශ ආවරණය, වාර විභාග සහ ප්‍රායෝගික පුහුණු සම්පූර්ණ කිරීමේ හැකියාව සැකසහිතයි. අධ්‍යාපන අමාත්‍යංශ ඉදිරි කාලයේ ඇතිවිය හැකි තත්ත්වයන් පුරෝකතනෙ කොට නිසි සැලසුමක් සහිතව ඉදිරි විභාග සහ එම විභාග අධ්‍යයන වැඩසටහන් සකස් කළ යුතුව තිබෙන උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ අධ්‍යයන වැඩසටහන් සම්බන්ධයෙන් එවන් අධ්‍යයනයක් අධ්‍යාපන අමාත්‍යංශයේ සිදු කළ තිබෙනවා. ඒ අනුව විෂය නිර්දේශයේ සංශෝධනය කිරීමට අමාත්‍යංශය සැලසුම් කළ තිබෙනවා. එසේ නැතහොත් ඉදිරියේදී මෙලෙසම අධ්‍යාපන ක්ෂේත්‍රයට සහ විභාග පැවැත්වීමේ කටයුතු සඳහා බාධා එල්ල වුවහොත් ඒ සඳහා වග කියන්නේ කවුද? මේ අහපු ප්‍රශ්නයට අමතරව මම පොඩි විමසීමක් කරනවා ගරු අමාත්‍යතුමාගෙන්. විශේෂයෙන්ම 8000ක් අභ්‍යාසලාභී හැටියට ගුරු ක්ෂේත්‍රයේ පුහුණුව ලැබපු උපාධිධාරීන්ට ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා. ඒ මොකද ගුරු සේවයට බඳවා ගැනීම වයස අවුරුදු 35ට සීමා කිරීම තුළ ඔබතුමා දන්නවා උපාධිධාරීන් බඳවා ගැනීමේදී වයස අවුරුදු 45 කියන ඒ තීන්දුව තුළ මේ අභ්‍යාසලාභීන් හැටියට විශේෂයෙන්ම කෝවිඩ් සමයේ ඒ අධ්‍යාපන කටයුතු වල නිරත වුණු ඒ සංවර්ධන නිලධාරීන් වර්තමානයේ ගුරු බහුතුන් හැටියට කටයුතු කරන අයට ඉෂ්ට කරන සාධාරණත්වය කුමක්ද කියන එකත් මම ඔබතුමාගෙන් මේ අවස්ථාවේ අහනවා. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, දැන් අවුරුදු 2-3ක් තිස්සේ වැරදි ගමනක් ගියේ, වැරදි මාවතේ ගියේ, අඩුම ගානේ ඔබතුමාගේ පිළිතුරෙන්වත් හරි මාවතට ප්‍රවේශ වන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා.
ගරු කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා ස්ථාවර නියෝග 27-2 යටතේ අසන ලද ප්‍රශ්නෙට ප්‍රශ්න 6ට පිළිතුරු දීමට මත්තෙන් එතුමා විසින් අවසානයේ යොමු අවධානය යොමු කරන ලද ප්‍රශ්නෙට මම මුලින් පිළිතුරු දීලා ඉන්නම්. රජයේ මගින් උපාධිධාරීන්ට රැකියා අභිමුඛ කිරීමේ වැඩසටහන යටතේ 2018-19 වර්ෂවලදී විශ්වවිද්‍යාල පද්ධතියෙන් උපාධි ලබාගත් උපාධිධාරීන්ට ඒ සඳහා අවස්ථාව ලබා දුන්නා. ඒ අනුව 53,000 අයදුම්පත් ඉදිරිපත් වුණා. මේ 53,000 වන උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දීම තමයි පළමු අරමුණ වුණේ. ඒ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හරහා අධ්‍යාපන අමාත්‍යාංශයත් එවාගෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ අනිකුත් රජයේ ආයතන වලටත් ඒ උපාධිධාරීන්ව යොමු කරනු ලැබුවා. මේ වැඩිම පිරිස යොමු කරනු ලැබුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට. ඒකට හේතුව විශේෂයෙන් දුෂ්කර ප්‍රදේශවල එවාගෙම සමහර විෂයන් සඳහා තිබෙන්නා වූ ගුරු උනතාවයන් උපාධිධාරකින්ගේ මාර්ගයෙන් සම්පූර්ණ කරගැනීමේ අභිලාෂය ඇතිව. ඒ අනුව අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කලාප කාර්යාල, පළාත් කාර්යාල, එවාගෙම පාසල් 10,155ක් වන රජයේ පාසල්වල ඒ ඒ දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් උපාධිධාරීන්ව අනුයුක්ත කරනු ලැබුවා සංවර්ධන නිලධාරීන් හැටියට. දැන් මම මේ අමාත්‍යංශය බාර ගැනීමට මත්තෙන් මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් වෙලා ඒ පිළිබඳව අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කළා, පළාත් බලධාරීන් සමග සාකච්ඡා කළා. උපාධිධාරීන් 31,000ක් පමණ පාසල්වල සහ කලාප කාර්යාලවල අධ්‍යාපන අමාත්‍යංශය යටතේ සහ පළාත් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ගුරු වෘත්තියේත් කාර්යාල සේවයේත් යෙදී සිටිනවා. හැබැයි ඔබතුමා කියන එක කාරණයක් මම පිළිගන්නවා. මම හිටියනම් මේ පිරිස මේ යෙදීමට මත්තෙන් ඊට වඩා ගතියුතු පියවර දෙකක් තිබුණා. එක ගන්න වෙලාවක් තිබුණේ ඒ වෙලාවේ කඩිනමින් රැකියා අභිමුඛ කරපු නිසා. සාමාන්‍යයෙන් අපේ රටේ රාජ්‍ය සේවයේ රාජ්‍ය සේවයට බඳා ගන්න ලබන්නා වූ උපරිම වයස අවුරුදු 45යි. ඒකට හේතුව තමයි අවුරුදු 10ක් ස්ථිර සේවයේ යෙදීමෙන් පස්සේ තමයි විශ්‍රාම වැටුප් සඳහා හිමිකම් ලබන්නේ. එතකොට 55න් එහාට විශ්‍රාම යන්න පුළුවන්. 45 සිට 10ක් අවුරුදු 55 දක්වා ගණනය කෙරෙනවා. ඒක රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ප්‍රතිපත්තිය. නමුත් ගුරු සේවය ආරම්භ වුණා 1995 94 ආණ්ඩු මගේ එදා රිචඩ් පත්න ගරු ඇමතුමා තමයි ගුරු සේවය ගෙනාවේ. ගුරු සේවය ස්ථාපනය කිරීමට මත්තමින් අපේ රටේ ගුරුවරුන් විවිධ සුදුසුකම් මත බඳවාගෙන තිබෙනවා. ශිෂ්‍ය ගුරුවරුන් සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙච්ච අය, උසස් පෙළ විභාගය සමත් වෙච්ච අය, සමහරලා ඒ වගේම උපාධිධාරීන්. හැබැයි මේ සියල්ල ගුරු සේවා ව්‍යවස්ථාව තුළ ස්ථාපනය කළා. ඒ ගුරු සේවාව ස්ථාපනය කළේ ගුරුවරුන් බඳවා ගැනීම සහ පුහුණු කිරීමේ සහ උසස් වීමේ ක්‍රමවේදයක්. ඒ වගේම දරුවන්ට ඉතාම හොඳ ගුරුවරුන් ලබා දීමේ අරමුණ ඇතිව ඒ අනුව තමයි ගුරු සේවය අනුව ගුරු සේවා ව්‍යවස්ථාව අනුව දැනට ගුරුවරුන් බඳවා ගන්නා ක්‍රම දෙකයි තියෙන්නේ. 1985 ජාතික අධ්‍යාපන ආයතනයේ පිහිටි වූ පනතක් මගින් 1986 විද්‍යාපීඨ National Colleges of Education 19ක් අපේ රටේ පිහිටවලා තියෙනවා. මේ Colleges of Education වලට ගන්නේ මේ අවුරුද්ද බඳවා ගන්නන් ඊට පෙරාතුවම පැවති උසස් පෙළ විභාගයේ ඉසෙඩ්ඩාගේ මත අයදුම් කරන අයදුම් කරුවන් ප්‍රාථමික අධ්‍යාපනය, ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි වලට ගන්නවා නම් වෙනම competitive exam එකක් තියලා තමයි ඉංග්‍රීසි භාෂාව සඳහා පුහුණු කරන්න ගුණවරු ගන්න. එතකොට මේ අය විද්‍යාපීඨ වලින් අවුරුදු දෙක න්‍යායාත්මක පාඨමාලාවත් අවුරුද්දක ටීචින් ප්‍රැක්ටිස් ප්‍රායෝගික පිහිනුව පාසල් වලත් ලබා දීමට කටයුතු කළා. ඩිප්ලෝමේට්ස්ලා හැටියට, ඩිප්ලෝමා දහරින්න හැටියට තමයි මේ අය ගුරුවරුන් හැට පිට වෙන්නේ. මේ පිරිස තමයි පසුගිය අවුරුදු කාලයේ පුරාම 86 සිට මේ දක්වා 1-5 දක්වා ප්‍රාථමික මන්තිවල, 6-10 දක්වා ජූනියර් සෙකන්ඩරි ලෙවල් එක, කනිෂ්ඨ ද්විතීකාංශයේ කියන මේ වයේ තාම සාර්ථකව මේ අධ්‍යාපනය ගෙනිච්චේ. දැන් මෙන්න මේ පිරිසට අමතරව උපාධිධාරීන් බඳවා ගන්න පුළුවන් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව. ගුරු සේවා ස්තන උපාධිධාරීන් බඳවා ගන්න නම් ගරු උපක්ෂ නායකතුමනි පළාත් මට්ටමින් බඳවා ගන්න පුළුවන්. රේකියා අමාත්‍යංශයට බඳවා ගන්න පුළුවන්. මේ බඳවා ගැනීමේදී එක පළාතක් තුල හෝ රේඛීය අමාත්‍යංශය තීන්දුව කරනවා නම් ජාතික පාසල් සම්බන්ධයෙන් සහ ජාතික වශයෙන් එතකොට උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැදවලා තරඟ විභාගයක් තියලා තරඟ විභාගයේ ප්‍රතිඵල අනුව තමයි එක එක පළාත් සහ ජාතික වශයෙන් බඳවා ගැනීම කරුණු ලබන්නේ විෂය අනුව විෂය වර්ගය අනුව දැන් එතකොට මේ උපාධිධාරීන් බඳවා ගැනීමේ වයස් සීමාව අවුරුදු 35 හැටියට තමයි ගුරු සේවා ව්‍යවස්ථාවේ තියෙන්නේ මොකද ඒකට හේතුව ගුරුවරයෙක් හැටියට දැන් බලන්න විද්‍යාපීඨවලට බඳවා ගන්නා ගුරුවරුන් ගරු කථානායකතුමනි උසස් පෙළ ඉවරෙච්ච ගමන් බඳවා ගන්න අය අවුරුදු 19 20 අවුරුදු 23 වෙනකොට ගුරුවරයෙක් හැට එනවා එයාට සෑහෙන කාල වේලාවක් තියෙනවා අධ්‍යයන කටයුතු කරන්න දුෂ්කර ප්‍රදේශයක සේවය කරන්න නම් අවුරුදු 5 6 මේ සියල්ලම තියෙනවා ඊළඟට දරුවන්ට හොඳම දේ දෙන්න නම් මෙන්න මේ පුහුණු ගුරුවරු ටික තමයි අපි පාසල් වලට ඇරි හැබැයි දැන් වයස් සීමාව 45 දක්වා යනකොට අවුරුදු 35න් එහාට සාමාන්‍යයෙන් අපි දන්න තොරතුරු අනුව ජීව විද්‍යාව කරපු අය දන්නෝ ස්නායු සෛල වයස්ගත වීමේදී තිරිහන් වෙන්නේ නැහැ ස්නායු සෛලයක් මැරුණොත් නැවත ප්‍රතිසංස්කරණය කරන්න බෑ රිපෙයාර් කරන්න බෑ ඒක තමයි ස්වභාවය සා වයස්ගත වීමේදී ක්‍රමානුකූලව මතක ශක්තිය අඩු වෙන්න පුළුවන් මේ සියල්ලම තියෙනවා මම කියන්නේ මේ 45ට අඩුව එහෙම වෙනවයි කියලා නමුත් තරුණ හොඳින් ධාරණය කර ගැනීම පාසල් පද්ධති තුල දරුවන්ට අධ්‍යාපන නිසාකාරව ලබා දීම වඩාත් උචිත වෙන නිසා තමයි ගුරු සේවා ව්‍යවස්ථාවේ මේ විදිය ප්‍රතිපාදනය දිනුවේ ක්‍රම දෙකකට තමයි ගුරුවරු බඳවා ගන්න. ඒ බඳවා ගන්නා උපාධිධාරීන් සාමාන්‍යයෙන් යෙදෙව්වේ ජ්‍යෙෂ්ඨ ද්විතීකාංශයට 10 13ට. හැබැයි දැන් උපාධිධාරීන් අපිට ප්‍රමාණවත්ව සිටින නිසා 6න් ඉහළටත් අපි මේ කටයුත්ත යොදවනවා. හැබැයි මේ සියලු දෙනා පුහුණු කළ යුතුයි. පුහුණු නොකර පන්ති කාමරයට ගිහිල්ලා කිසිම ගුරුවරයෙකුට තමන්ගේ සහජ හැකියාවක් නැත්තම් ඒ විෂයන් ගණනාවක් උගන්වන මේ විෂය කරුණු විතරක් නෙමෙයි අපේ රෝහිණී කවරත් මැතිණි ඉන්නව ගුරුවරියක් හැට පුහුණුව ලැබලා තිනව එතුමි දන්නවා ළමා මනෝවිද්‍යාව ප්‍රධාන විෂයක් හැට උගන්වනවා දරුවාගේ මානසික මට්ටමට වැටලා කොහොමද උගන්වන්නේ කියන එක එනේ ඒ නිසා තමයි ගුරු සේවා ව්‍යවස්ථාවේ 35 කියන සීමාව දාලා තින්නේ ඒ නිසා මම මේ බාර ගන්න කලින් අමාත්‍ය මණ්ඩල සංදේශ කියලා මේ සියල්ල කළා තින්නේ ඉතින් ඒක නිසා දැන් මේ වෙනකොට ආයතනපත් කැඳවලා තියෙනවා 31000ක් එයින් 22000කට පත්ින් ලැබෙනව ගුරුවරුන් හැටියට හැබැයි 35ට වැඩි අයට අසාධාරණයක් කරන්නේ නැහැ. ඒ සඳහා අපි තව වැඩපිළිවෙලක් ඇතුළත් තිනවා අපේ පාසල් 10155 3000ක් තිනවා පාසල් දරුවෝ 200ට අඩු 3000. එතකොට ඉතුරු 7000 තමයි 250 300 ඔමොම යන්නේ ජාතික පාසල් තිනවා 374ක් දැන් අලුතෙන් එකතු වෙච්ච 25 එක 399ක් තිනවා. තව කීපයක් ඉදිරි කාලයේදී ජාතික පාසල් වලට පරිවර්තනය කරන්න තිනවා. මේ සෑම එකකම කාර්යාලවල අපිට අවශ්‍ය වෙනවා කාර්යාල කටයුතු කළමනාකරණය කරන්න විදුහල්පතිතුමට සහාය දෙන්න. ඊළඟට යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අරමුණ ප්‍රාථමිකාංශයත් කනිෂ්ඨ ද්විතීකාංශයත් ආරම්භ වෙනකොට ඒ මොඩියුල ක්‍රමයට එනකොට යම් මොඩියුලයක් අවසන් වෙනකොට එතන තිනවා යම් තක්සේරු කරන්නේ. ඒ තක්සේරු කරන්නේ අවසන් වෙච්ච ගමන් ගුරුවරට කොළ පුරවන්න ඕනේ නැහැ. තාක්ෂණය අපි ලබා දෙනවා පුහුණු කරනවා ගුරුවරයාට තියෙන එක කෙලින්ම කම්පියුටරයකට ඩේටාබේස් එකට එන්ටර් කරනවා. ඉතින් ඒ කටයුතු පාසල් වල තියෙනවා. ඒ නිසා පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව අනුව අපි සැලසුම් කරනවා ඒ පිරිස පාසල් තුලම රඳවාගෙන ඒ ඇයට ඒ ශ්‍රේණියට යන්න ගුරු සේවයට බඳවා ගැනීමේ බාධාව තියෙන්නේ ගුරු සේවා ව්‍යවස්ථාව තුල. හැබැයි අසාධාරණයක් වෙන්න දෙන්නේ නැහැ ඒ පිරිසට. වෘත්ති සමිතිත් වල එකඟතාවය ගන්න ඕනේ 35ට වැඩි කරන්න නම් සේවා ව්‍යවස්ථාව වෙනස් කරන්න. මේ වෙලාවේ ඒක කරන්න වෙලා මදි. නමුත් ඉතිහාසයේ මෙහෙම බඳවගත්ත පිරිස් ගුරු සේවයට පසු අපි බඳවාගෙන තිනවා. ඒක නිසා අපිට ඒක සාධාරණයක් කරන්න පුළුවන්. ඊළඟට ඔබතුමා අහපු ප්‍රශ්නේ තමයි මෙවර පැවැත්වෙන උසස් පෙළ විභාගය. ගරු කථානායකතුමනි, අපි පැහැදිලිව දන්නවා 2020 වර්ෂයේ පළවෙනි කොවිඩ් රැල්ලෙන් පසුව නැවත පාසල් ආරම්භ වුණා. අපි සාර්ථකව කළමනාකරණය කළා පළවෙනි කොවිඩ් රැල්ල. ඒක අවසන් වුණෙන් පස්සේ මැතිවරණයක් තිබ්බා. ඊට පස්සේ පාසල් ආරම්භ වුණා. හැබැයි 2020 වර්ෂයේ කොළඹ බස්නාහිර පළාතේ 50%යි පන්ති පැවැතුණා. පිටපළාතවල 60%ක් පන්ති පැවැතුණා. මාර්ගගත ක්‍රම, ඊළඟට වැඩපොත් ලබා දීම, ඒ ආදි වශයෙන්, ඒ වගේම රූපවාහිනිය, YouTube මේ මාර්ගයෙන් යම් යම් ප්‍රමාණවල වලින් දුන්නා. 2021 වර්ෂයේ මේ ආකාරයෙන්ම බලපෑම ඇති වුණා COVID-19. 2022 වර්ෂයේ පළවෙනි මාස තුනේ තමයි ඕක තිබිලා අප්‍රේල් මාසෙන්න කොවිඩ් පාලනය වුණා. එකම රෝගියෙක්වත් වාර්තා නොවෙන තත්ත්වයකට ආවා. එකම රෝගියෙක්වත් මිය නොගිය තත්ත්වයකට ආවා. හැබැයි දැන් පහුගිය සති වෙනකොට ඒක වෙනස් වෙලා තිනු. ඒක වෙනම කාරණයක්. නමුත් මම ඔබතුමාට කියන්නේ මේ සියලු අභියෝග මැද්දේ 2021 අධ්‍යයන වර්ෂයේ දින 245ක් ඉදිරි මාස 3ක් එක්ක අපි දින 5ක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. දැන් බොහෝ දුරට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ චක්‍රලේඛනයේ අනුව සිකුරාදා නිවාඩුණියක් වෙන්නේ නැහැ. අපි කලින් සාකච්ඡා කළා ওই දින ගන්න දැම්මේ ඒක වැඩි කරන්න පුළුවන්. ඒ අනුව දින 245ක් උසස් පෙළ ගන්නෑ. ඊළඟට බස්නාහිර පළාතේ අර අනිත් පළාත්වල දින 309ක් මේ වෙනකොට පන්ති පවත්වලා තියෙනවා. ඒක නිසා මෙතන දින 400ක් තමයි සාමාන්‍යයෙන් අධ්‍යයන සඳහා උසස් පෙළ වර්ෂ දෙකේ පාසල් ගත වෙන්නේ. සාමාන්‍යයෙන් පාසල් දින දර්ශනය අනුව වසරකදී පාසල් පැවැත්වෙන දින ගන්න 210යි සාමාන්‍යයෙන්. 200 හැටියට ගත්තොත් වසර දෙකට දින 400යි. දැන් මම සංඛ්‍යාලේඛන අනුව 309ක් කොළඹින් පිට කොළඹ 245 පාත්වල තිනවා. ඉදිරි මාස 3 තුළ ඒ 400 දක්වා ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරගෙන යනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, විභාග පැවැත්වීම. දැන් විභාග පැවැත්වීම ගැන ගත්තොත් අපි විභාග පවත්වලා ප්‍රතිපාල දීම සඳහා 2020 වර්ෂයේ ඉඳලම යම් ප්‍රමාදයක් ඇති වුණා. මොකද ඒකට හේතුව තමයි COVID-19 බලපෑමත් එක්ක අපි ගත්තොත් එහෙම 2020 පහසෙනී ශිෂ්‍යත්ව විභාගයේ මාසයේ දින 4ක් ප්‍රමාද වුණා. 2020 උසස් පෙළ විභාගයේ මාස 6ක් ප්‍රමාද වුණා. 2020 සාමාන්‍ය පෙළ විභාගයේ මාස 8ක් ප්‍රමාද වුණා. ප්‍රතිඵල නිකුත් කරන්න. ඊළඟට අපව 2021 ගත්තොත් පහේ ශිෂ්‍යත්වයේ මාසයේ දින 19ක් ප්‍රමාද වුණා. 2021 උසස් පෙළ විභාගයේ මාස 5ක් පමණ ගත වෙලා තිබෙනවා. ඒක නිකුත් වෙනවා ඊළඟ සති 2-3 ඇතුළත. මොකද ගරු කථානායකතුමනි, මේ ප්‍රතිඵල දෙන්න නියම කරගෙන තිබුණේ අපි අගෝස්තු 15 වෙනකොට. නමුත් පසුගිය මාසයේ 6 7 8 9 දිනවල රටේ පැවතිච්ච නොසන්සුන්තාවය නිසා ප්‍රායෝගික විෂයන් කරන්න තිබිච්ච දරුවන් පිරිසකට මේ අවස්ථාව අහිමි වුණා. අපි නැවත අවස්ථාව දුන්නා. දැන් මේ වෙනකොට 300කට මදක් වැඩි ප්‍රමාණයක් නැවත ආයතුම් කරලා තිනවා. ලබන සතියේ අපි ප්‍රායෝගික පරීක්ෂණ අවසන් කරනවා. මේ වෙනකොට අනිත් ඒවා දත්ත සියල්ල එන්ටර් කරලා අවසන් වෙලා තිනවා. ඒ නිසා මේ අගෝස්තු මාසයේ අවසන් වෙන්න කලින් ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යනවා. දැන් කතා නැගතුණු විභාගයක් අවසන් වෙච්ච වහාම අපේ දැන් තිබෙන ක්‍රමවේදය තමයි ඊළඟ සතිය වෙනකොට ප්‍රශ්නපත්‍ර සමීක්ෂණය ආරම්භ කරන්න. සමහරවිට වට දෙකකින් යනවා. දැන් මේ දවස්වල සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි වටේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක අවසන් වෙන්නේ ලබන සඳුදා. මේ ටිකේ යනවා ඒ මධ්‍යස්ථාන 45ක. ඒ වගේම උසස් පෙළ විභාගයත් එහෙමයි. ඊළඟට ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමා කිව්වා වගේ උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ තියෙන විෂයන් තියෙනවා. තාක්ෂණ වේදී විෂය තියෙනවා, సౌందర్య විෂයන් තියෙනවා. මේවයි ප්‍රායෝගික පරීක්ෂණත් ඊට පස්සේ තියන්න ඕනේ. ඉතින් ඒක නිසා මෙන්න මේ தத்துவයත් එක්ක විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කරන එක විභාගයක් නෙවෙයි. උසස් පෙළ විභාගයේ අවසන් වෙනකොට ප්‍රතිඵල නිකුත් කළා අවසන් වෙනකොටම සූදානම් වෙනවා ඊළඟ විභාගයට. ඒතර ඊළඟ උසස් පෙළ විභාගයේ පහේ ශිෂ්‍යත්වයේ ලබන අවුරුද්දේ අප්‍රේල් වෙනකොට පැවැත්වීම ප්‍රතිබෙන සාමාන්‍ය පෙළ විභාගය. දැන් මේ උසස් පෙළ විභාගය ෂෙඩියුල් වෙන්නේ මේ දැනට සැලසුම් කළා තියෙන්නේ බොහෝ වෙලාවට දෙසැම්බර් මුල් සතිය ආරම්භ කරලා. මොකද සතියක් වන්න ප්‍රමාදයක් ඇති වෙන ප්‍රතිඵල නිකුත් කිරීමට අර ප්‍රායෝගික පරීක්ෂණ සතියකින් පහු වෙච්ච නිසා පසුගිය දිනවල ඇතිවෙච්ච රටේ තත්ත්වය නිසා කිසිම දරුවෙකුට අසාධාරණයක් වෙන්න නොදිය යුතු නිසා. ඉතින් ඒක නිසා ගරු කථානායකතුමනි, මෙන්න මේ විදිහට මම පෙන්වුවේ COVID-19 බලපෑම තිබ්බා. 2021 වර්ෂවල මාස 3ක පමණ ප්‍රමාදයකින් පවා විභාග තියලා තිනවා, උත්තරපත්‍ර සමීක්ෂා කළා තිනවා, ඊට පස්සේ ප්‍රතිඵල නිකුත් කළා තිනවා. දැන් මෙන්න මේ කරුණු පදනම් කරගෙන මම ගරු විපක්ෂ නායකතුමාගේ පළවෙනි ප්‍රශ්නයට එතුමා අහන්නේ, අවසාන වශයෙන් අහන්නේ පළවෙනි ප්‍රශ්නේ, අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් පෙළ දරුවන්ට වාර 6කට වාර විභාග 6කට මුහුණ දෙන්න තියෙනවා කියන කාරණා. ඇත්ත වශයෙන්ම මේ වාර විභාග කියන එක පසුගිය කාලේ පුරාවටම පාසල්වල වාර විභාග තිබ්බට මේකට පෙනී හිටපු සිසුන් ගන්න ඉතාම අල්පයි. මොකද වාර පරීක්ෂණයකින් කරන්නේ ඒ වාරය තුලදී උගන්වන ලද විෂය කරුණු කොයිතරම් දුරට ධාරණය කරගත්තාද කියන එක තක්සේරුවකට ලක් කිරීම. හැබැයි දැන් අපි අපේ බලපුරුද්දෙන් දන්න උසස් පෙළ විභාගයේ සඳහා පෙනී සිටින දරුවන් සාමාන්‍ය පෙළ අවසන් වෙච්ච ගමන්ම සූදානම් වෙනවා. මේක තමයි දැන් ක්‍රමවේදයේ පසුගිය වසර ගණනාව තුළම. ඒක නිසා වාර පරීක්ෂණ නොපැත්වුවාට පාසල් පද්ධතිය තුළ ගුරුවරයා සහ පන්ති කාමරේ ඉන්න දරුවන් ඒ කටයුත්තේ නිරන්තරයෙන් යෙදෙනවා. ඒ නිසා ඒකේ වාර විභාග නොපැත්වීම සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ඒ පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. මේ සඳහා යෝජනා කරන විසඳුමක් තියෙනවා. දැන් අපි මේ වෙනකොට අද දිනේ පවා උසස් පෙළ විභාගයේ විෂය ධාරාවන් 4 විෂයන් 24ක්. දැන් විද්‍යා විෂය ධාරාව ඉතාම පහසුයි. රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය. සමහර 95%ක්ම පෙනෙන්නේ මේ විෂයන් හතරට. 69,000ක් දරුවෝ අධ්‍යාපනය ලබන. 5,000කට ආසන්න පිරිසක් ගුරුවරු උසස් පෙළ මේ විද්‍යා විෂය ධාරාව උගන්වන්න ගුරුවරු ඉන්නවා. සමහර වෙලාවට මේ විෂය සංකල්පණයත් එක්ක භෞතික විද්‍යාව වෙනුවට කෘෂිකර්ම විෂය ගන්න දරුවෝ ඉන්නවා. ඒ වගේ තමයි සුළු පිරිසක්. නමුත් ප්‍රධාන වශයෙන් ওই විෂයන් හතර තමයි තියෙන්නේ. දැන් මේ විෂයන් හතරටම අපි මේ වෙනකොට ආරම්භ කළ අවසානයි පුහුණු සැසි විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ මාර්ගයෙන් අපේ ගුරුවරුන්ට 90%ක සම්බන්ධ වීමක් තියෙනවා. ඔන්ලයින් දෙන්නේ එයා ඒකට පුරුදු වෙලා තින්නේ. ඒ නිසා විෂය කරුණු මේ පිළිබඳ සීමාවන් ඒ සීමාවන් කොයිතරම් දුරට යනවද කියන කාරණේ කවදාවත් පහුගිය කාලය තුල එහෙම සැසි තිබ්බේ නැහැ. පහුගිය කාලේ පුරාටම තිබුණේ අවුරුදු 5කින් වත්. නමුත් මේ සැරේ විශ්වවිද්‍යාල පද්ධතිය විශ්වවිද්‍යාල 17ම සම්බන්ධ වෙලා අපිත් එක්ක මේ වෙනකොට ඉතාම සද්භාවයෙන් යුතුව මහාචාර්යවරු ආචාර්යවරු මේ සැසි අද දිනේත් පවත්වාගෙන යනවා. විෂයන් 24ක් අපි ඉවර කරනවා ලබන සතිය වෙනකොට. ඒ සැසි වලට සහභාගී වෙන ගුරුවරුන්ගේ මාර්ගයෙන් අපි පාසල් තුල එක් එක් පාසල් වලත් සමහරට පාසල් පොකුරු හැටියට පැනල්ස් හැටියට සම්බන්ධ වෙලා අපි දරුවන්ට මගහැරිච්ච පාඩම් කොටස්, පුනරීක්ෂණ, ප්‍රශ්න උත්තර මේ සියල්ලම ලබා දීම සඳහා විතරක් නෙවෙයි එකම පැනල් එකකින් ලිටරචර් පවා print කරලා ලබා දෙන්න සැලසුම් කළ අවසානයි. මාස 3ක් අඛණ්ඩව මේ කටයුත්ත ගෙනියනවා. එතකොට යම් කිසි විදිහකින් මගහැරීමක් වුණා නම් විෂය කරුණු ප්‍රශ්න උත්තර ලියන පිළිබඳව තිබෙනා වූ යම් ආකාරයක දුර්වලතාවයක් තිබ්බනම්, විෂය පතේ සීමාවන් පිළිබඳ ප්‍රශ්නයක් තිබ්බනම් අපි ඒ සියල්ල මේ මාස 3දී සම්පූර්ණ කරන්න සැලසුම් කළා තිබෙනවා. දැන් ඔබතුමා ඊළඟ ප්‍රශ්නේ අහනවා. මෙන්න මේ ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්නේ අහන්නේ ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ තාක්ෂණ වේදේ ප්‍රායෝගික පරීක්ෂණ. ගරු විපක්ෂ නායකතුමනි, මේ වන විට ජීව විද්‍යාව සාමාන්‍යයෙන් තියෙන ප්‍රායෝගික පරීක්ෂණ 38යි. මේ වෙනකොට 32ක් නිම කළා තියෙනවා. ඒ කියන්නේ 84%ක් අවසන් කළා තියෙනවා. ඒතුරු ඊළඟ මාස 3 තුල ඉතාම පහසුවෙන් ඒක අවසන් කරන්න පුළුවන්. භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ 42යි. 30ක් අවසන් කළා තියෙනවා. 71ක් අවසන්. රසායන විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ 45යි. එයින් 37ක් අවසන් කළා තියෙනවා. 82යි. තාක්ෂණ වේදයට ඒ ආකාරයෙන්ම 75% ප්‍රතිශතයක් අවසන් කළා තිබෙනවා. දැන් ගරු විපක්ෂ නායකතුමනි, මේ විෂයන් හතරෙන් තාක්ෂණ වේදයේ පිළිබඳ එකේකේ පරීක්ෂණ විතරයි ප්‍රායෝගිකව විභාගයෙන් පස්සේ ලිඛිත පරීක්ෂණයෙන් පස්සේ ප්‍රායෝගික පරීක්ෂණයකට යන්න වෙන්නේ දරුවන්. අර පැනල්ස් එක්ක. ඒකට තව කල් තියෙනවා. ඒක ගැටලුවක් මතුවන්නේ නැහැ. නමුත් ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව මේ පරීක්ෂණ කළාට ප්‍රායෝගික පරීක්ෂණ විභාගයට නැහැ. මේ කරන ලද පරීක්ෂණ උපයෝගී කරගෙන මල්ටිපල් චොයිස් ක්වෙස්චන්ස් බහුවර්ණ ප්‍රශ්න, ඒ වගේම ස්ට්‍රක්චර්ඩ් එසේ කියන්නේ ව්‍යූහගත ප්‍රශ්න, මෙන්න මේ දෙකට තමයි මේ ප්‍රායෝගික පරීක්ෂණ පදනම් කරගෙන ප්‍රශ්න එන්නේ. ඉතින් ඒක නිසා මේ ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව කියන එකේ අපි මේ 80% අවසන් කළා තිනවා. ඊතුරු 120 පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඒ ටික කරගෙන යනවා. ඒක නිසා ප්‍රායෝගික පරීක්ෂණ නොපැතුණයි කියලා ප්‍රශ්නයක් මතුවන්නේත් නැහැ. මොකද මේ ප්‍රමාණය ආවරණය වෙලා තියෙනවා. දැන් මේ විද්‍යා ප්‍රශ්න පත්‍රවල ඔව් දැන් ඔබතුමා ලොකු ප්‍රශ්නයක් නේ අහලා තියෙන්නේ. මම උත්තර දෙන්න බෑ. ඔව්. කමන්නේ නැද්ද? ඔව්. එකගතාවේ තියෙනවා ප්‍රශ්න නැහැ. නැත්නම් මං හිතුව ඊටු ටිකක් කියන්න. අවසන් කරන්න පුළුවන්. මේක ඔබතුමා අහපු ප්‍රශ්නේ වැදගත්. මේක මේ උසස් පෙළ පෙනී සිටින දරුවන්ට සියල්ලටම දැනගන්න පුළුවන්.
ඔව් ඔව් විපක්ෂ සංවිධායකතුමා.
හරි. එහෙනම් මං ඒකතාව වෙලා මගේ
උත්තර දෙන පෑභාගයක් කියද විවාදේ විවාදය කරන්න ඇදද
අපි ඒ
දරු කතාරයගතුමනි පයිට බෝඩ මේ අවසානයේදී අපිට පයක් වැඩිය දෙනවද ඒකතාව යනු
ඉස්සල මං උත්තරේ දෙන්න ඊට පස්සේ කල් තැබීම යෝජනාව නෑ තව තව අපි ඒක කාලේ එන හැටියට කලමනාකරණය කරගමු
අද අපේ එකඟතාවයේ තිබුණේ
පටන් ගමු මට උත්තරේ දෙන්න දෙන්නකෝ හරි 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 දැන් එතකොට දැන් ගරු කතානායකතුමනි මම හිතන්නේ දෙවෙනි ප්‍රශ්නෙට මම පිළිතුරු දුන්නා ඒක නිසා එහෙම අසාධාරණයක් සිදු වෙන්නේ නැහැ. තුන්වෙනි ප්‍රශ්නයේදී දැන් සාමාන්‍යයෙන් මාස 6ක් කියලා කිව්වට පසුගිය කාලේ පුරාවටම මාස 6ක් ලැබුණේ නැහැ. දැන් පළවෙනි වතාවට බැනී සිටින උසස් පෙළ දරුවෝ මේ වෙන විටත් සූදානම්. හෙට තිබ්බත් විභාගයේ සමහර දරුවෝ සූදානම්. මොකද ඒ දරුවෝ කැමති හැතිකතා ඉක්මන විභාගයට පෙනිඳලා අවසන් කරගන්න. හැබැයි ප්‍රතිඵල නිකුත් කළා අඩුම තරමේ මාස 3කට වැඩි කාලයක් මෙවරත් මේ දරුවන්ට ලැබෙන විශේෂයෙන් දෙවැනි වතාවේ සහ තුන්වැනි වතාවේ පෙනී සිටින දරුවන්ට තමයි ඒ කාල සීමාව අවශ්‍ය වෙන්නේ. පළවෙනි වතාවට එහෙම ගැටලුවක් දැනට මතුවන්නේ නැහැ. ඊළඟට අහන ප්‍රශ්නේ තමයි ඉදිරි මාස 3ක කාලය තුලදී උසස් පෙළ විභාගය සඳහා සූදානම් වීම සම්බන්ධයෙන් විෂය නිර්දේශයේ සංශෝධනය කිරීමකට වඩා වෙන්නේ විෂය නිර්දේශයේ අනිවාර්යෙන් ආවරණය කළ යුතු ක්ෂේත්‍රය සැසිමගින් ගුරුන්ට ලබා දීලා දරුවන්ට ඒක ලබා දීම දරුවෝ පාසල් යනවා නම් උසස් පෙළ සිසුන් බොහෝ වෙලාවට පැමිණීම අඩුයි. ඒක නිසා පාසල් යනවා නම් පාසල් පද්ධතිය තුළ ඒ ආවරණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වෙනුවට සකස් කරලා තිබෙනවා. ඒක තමයි අපේ සැලැස්ම. ඉතින් ගරු කතානායකතුමනි මෙහිදී මම සඳහන් කරන්න දෙන තව මංගව තොරතුරු රාශියක් තිබෙනවා. ඊයේ දවසේ වෙනකොට මම මේක සභාවේ දැනගැනීමට කියන්නේ 8 වෙනි දින පාසල් සඳහා පැමිණි ගුරු සිසු අනුපාතය ප්‍රතිශතයේ ගුරුණු 80%යි දරුවෝ 75%යි වැඩිම ප්‍රතිශතයක් තියෙන උතුරු පළාතේ 88%ක් ගුරු පැමිණීම දරුවන්ගේ පැමිණීම 81%ක් මේක තමයි සාමාන්‍ය තත්ත්වය. මොකද උතුරේ ජනතාව මොන ප්‍රශ්න තිබ්බත් දරුවෝ පාසල් යන එක නවතින්නේ ගුරුවරු පාසල් යන එක අඩු වෙන්නේ නැහැ. ඉතින් ඒක ගැන අපි සතුටු වෙනවා. මොකද යුද්ධ පැවති කාලේ පවා පාසල් පද්ධතිය තිබ්බා. ඉතින් ඒක නිසා මම වැඩිපුර විස්තර කියන්නේ නැහැ. මේ වෙන විට පාසල්වල පැමිණීම සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. ඉන්ධන ලබා දීම විශේෂ පාසල් සේවා ආරම්භ කිරීම මේ වගේ කටයුතු නිසා අවසාන වශයෙන් කියන්න තිබෙනේ ගරු කතානායකතුමනි වැඩ පුළුවන් දරුවෝ සියලු දෙනාම මේ අභියෝගය බාර අරගෙන හොඳින් විභාගය කරන්න. වැඩ බැරි අය තමයි කල් දාන්නයි කියන්නේ. ගරු බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. වසන්ත අප බණ්ඩාර මෙත්තමාගේ වරප්‍රසාද ප්‍රශ්න ඉක්මනින් නගන්න.
ගරු කතානායකතුමනි.
කොහොම ඉක්මනට අහන්නේ?
මයික් අරයි. මතුමා ඔබතුමා අර කිව්වා 35ට වැඩි අයට පත්වීම් ලබා දීමේදී සේවා ව්‍යවස්ථාවත් එක්ක ගැටලුවක් වෙනවයි කියලා. නමුත් මීට පෙර වර්ෂවල විවිධ පළාත්වල පළාත් සභාවල දෙනකොට ඒ වයස් සීමාව නොසලකා හැරලා 45 සීමාව දක්වලා ගිහින් තියෙනවා. එතකොට මේ ලිපිය පත්වීම් ලිපියේ මේ අයගේ තියෙනවා ගරු ඇමතිතුමා ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන තෙක් එම පාසලේ ඉන්න කියලා. එතකොට ඒ ලියුම නිකුත් කරනකොට ඒ අයට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එහෙමනම් ඇයි වයස නොසලකා හැරියේ මේ 35 කියන එක පිළිබඳව? ඒ අනුව ඒගොල්ලන්ගේ යම්කිසි අයිතිවාසිකමක් උල්ලංඝනය වෙලා තියෙනවා. අනිත් එක රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිර්දේශයක් දීලා තියෙනවයි කියලා කියන මම ඇහැට දැක්කේ නෑ. වයස් සීමාව නොසලකා හැර මේ අයව අන්තර්ග්‍රහණය කිරීම සම්බන්ධයෙන් එහෙම එකක් තියෙනවා. ඒ පිළිබඳව ඔබතුමා සලකලා බලන්න. මොකද මමත් පෞද්ගලිකවම පුහුණු ගුරුවරයෙක් ගෙන් ඉගෙන ගන්න එකට සතුටු වෙන කෙනෙක්. නමුත් මේ අයට බලාපොරොත්තුවක් දීලා තිබෙන නිසා සහ කාලයක් ගුරු සේවයේ ඒගොල්ලන් තමන්ගේ කාලය යොදවලා තියෙනවා. ඒතර වෙන එකකට යොමු කිරීම තුළ ඒ අයගේ සේවා කාලයට ගැටලුවක් වෙයිද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. අනිත් කාරණාව ඔබතුමා කෝ වාර විභාග සම්බන්ධයෙන් වාර විභාග නොපැවැත්වුවාට කමක් නැහැ කියලා මම ඒක ඒක අනුමත කරන්නේ නැහැ. මොකද වාර විභාගයේ කියන්නේ ගුරුවරයාත් දරුවාත් දෙන්නම එකීමකට ලක් වෙන අවස්ථාව. ඊළඟට මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. දැනට දවස් 3යි පාසල් ක්‍රියාත්මක වෙන්නේ. විශේෂ පාසල් සේවා බස් රථ හෝ සපයලා ගුරුවරුන්ට සහ දරුවන්ට පාසලට එන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් සකස් කරලා දවස් 5ම ළමයින්ට උගන්වීම් කටයුතු පාසලට ගෙනල්ලා කරලා දෙන්න අවශ්‍ය වටපිටාව සකස් කරලා දෙන්න. ස්තුතියි.
ඔව් අවුරුදු 35 ප්‍රශ්නේ මම උති සමිත සමගත් සාකච්ඡා කළයි තීරණය ගත යුත්තේ ගුරු සේවා ව්‍යවස්ථාවේ තිබෙන නිසා. ඊළඟ ප්‍රශ්නය වාර විභාග නොවැදගත් කියන කාරණේ නෙමෙයි. උසස් පෙළ විභාගයේදී පෙනී සිටින දරුවන් බොහොම අඩුවෙන් තමයි විභාග වලට පෙනී සිටින්නේ. මොකද ඒ අය හැකියතාව දුරට ඒ කටයුතු වල යෙදිලා ඉන්නවා. ඉතින් ඒක නිසා මේ දැන් ඉස්සරහට එන්න තියෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල විභාග බර දරුවන්ට අඩු වෙන. 1 සිට 5 දක්වා ටර්ම් ටෙස්ට් වෙනුවට මොඩියුල මගින් අඛණ්ඩ අගැයීමක් සිදු වෙනවා. ඉතින් අපි ඒකට හුරු වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඔබතුමියක් දන්නවා සාමාන්‍යයෙන් උසස් පෙළ දරුවෝ තාම හොඳ සූදානමකින් ඉන්නවා. එයා කැමති නැහැ විභාග කල් දන්න අපේ වෙනත් ප්‍රශ්න නිසා. ඉතින් මම මතක් කරන්න ඕනේ අවසාන වශයෙන් 1971 දී අපිට සාමාන්‍ය පෙළ විභාගය කරන්න බැරි වුණා. ඒක කල් ගිය අවුරුද්දකි. 88 89 90 බැචස් තුනක් උසස් පෙළ තියන්න බැරුව යුනිවර්සිටි එකේ කල් ගියා. ඒකට කිව්වේ භීෂණ යුගය කියලා. අද ඒක අමතක වෙලා තමයි සමහරු මේ ප්‍රශ්න මතු කරන්නේ. ඒක නිසා මම කියනවා ඒ මොන දේ තිබ්බත් අපි මේ මාස කීපයේ ප්‍රමාද වුණත් අපි දරුවන් වෙනුවෙන් අපේ කාර්යභාරය ඉටු කරනවා. වාර විභාග වැදගත් වෙනවා. 1 සිට 11 දක්වා උසස් පෙළක් තියෙනවා. නමුත් සමහර වෙලාවට අපි දකිනවා දරුවෝ හොඳ සූදානමකින් ඉන්නේ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. වසන්තයාප බණ්ඩාර මහත්මයා.
ගරු කතානායකතුමනි, අපේ රටේ අද උද්ගත වෙලා තිබෙන මේ අර්බුදයේ විසඳාලීම වෙනුවෙන් පසුගිය කාලයේ පුරාම සැබෑ සර්වපාක්ෂික අන්තර්කාලීන රජයක් පිහිටීම වෙනුවෙන් හනනගු මන්ත්‍රී කණ්ඩායමේ සමාජිකයෙක් විදියට මම අදහස් මේ පාර්ලිමේන්තුව තුලත් මාධ්‍ය තුලත් ප්‍රකාශ කළා. පසුගිය ජනාධිපතිවරණ පෙර අපි එක කඳුරක් ලෙස ඉහළ නැගෙන බඩු මිල පිළිබඳවත්, ඉන්ධන අර්බුදයේ පිළිබඳවත්, ජීවන මාර්ග අහිමිතු මිනිස්සු පිළිබඳවත්, අපට ඡන්දේ දුන්න පොදු ජනතාවගේ අරගලය පිළිබඳවත් අපි කතා කළා. ඒ කතා කරන වෙලාවේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරන ඡන්දයට පෙර පසුගිය 13 වෙනිදා මා අමතා ඉතාම අශ්ලීල ලෙස දුරකථනයෙන් බැන තර්ජනය කිරීම ඔබතුමා මෙතන මම වාර්තා කළා. නිරිහාන පොලිසියට මේ පිළිබඳව පැමිණිල්ල ඉදිරිපත් කළා. ගරු කතානායකතුමනි, මම ජනාධිපතිතුමාට ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමාට මේ දුරකථන ඇබතුම් පිළිබඳව පටිගත කළ සංයුක්ත තැටි ලබා දුන්නා. මේ අවස්ථාවේ මම මේ පාර්ලිමේන්තුවේදී ඔබතුමාගේ අපේ ආරක්ෂකයා වශයෙන් ඔබතුමාට පැහැදිලි කරන්න අවශ්‍යයි. මම පසුගිය මහමැතිවරණයේදී මනාප ඡන්ද 118,740ක් ලබා ගනිමින් මහනුවර ජනතාව මා පිළිබඳව විශ්වාසය තැබුවේ මම ගුරුවරයෙක් විදිහටත් නීතිඥයෙක් විදිහටත් සමාජ භූමිකාව තුළ මහනුවර ජනතාව වෙනුවෙන් යම් හඬක් නගයි කියන විශ්වාසය ඇතිව මා විශ්වාස කරනවා. එහෙම හඬක් නගයි කියලා විශ්වාසයෙන් මහජනතාව තබපු විශ්වාසය අකමකා දමා අප විනාශ කරන්න මේ වගේ මරණීය තර්ජන එල්ල කරමින් කවුරු හරි බලවේගයක් විසින් හිතාමතා මේ වගේ ක්‍රියාවලියක් කරනවා නම් මම ඔබතුමාගෙන් කියන්නේ මේ වෙලාවේ නීතිය අකුරට ක්‍රියාත්මක කරන ඔබතුමා අප වෙනුවෙන් මා වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කියන ඉල්ලීමයි කරන්නේ. ගරු කතානායකතුමනි, අප යම් දේශපාලන ස්ථාවරත්වයක් දැරුවා. ජනාධිපතිතුමා පහුගිය රාජාසන කතාවේ 12 වෙනි පිටුවේ සඳහන් කළා එතුමා නීතියට පිටින් කටයුතු කරන්න කිසිවෙකුට මම ඉඩ දෙන්නේ නැහැ. නීතිය ඔබටත් මටත් සියලු දෙනාටත් එකයි කියලා ජනාධිපතිවාසිය රාජාසන කතාවේදී කියා සිටියා. මම කියන්නේ කතානායකතුමනි, පසුගිය අවස්ථාවේ අරගලේ එකම ක්‍රියාවලිය කරපු ජෝසප් ස්ටාලින්ලා හිරාදාලා අඩාසියට දානකොට සමහර අය අධ්‍යක්ෂක ජෙනරාල් තත්ත්වයට පත් කරලා තිබෙනවා සමන් රත්නප්‍රියලා. මම කියන්නේ එකම කටයුතු කරපු අය සම්බන්ධයෙන්යි දෙවිදියකට සලකන්නේ. පහුගිය ජනාධිපතිවරණ වෙලාවේ අපි සමහර වෙලාවට ගත්ත ස්ථාවරත්වයේ නිසා වෙන්ද මේ විදියට අප මරා දැමීම සඳහා අපේ හඬ මරා දැමීම සඳහා මේ කටයුතු කරන්නේ. ඒ නිසා පසුගිය 13 වෙනිදා ඉඳලා මේ පිළිබඳව මා විමසිල්ලෙන් ඔබතුමාට අවස්ථා කීපයකදී දුරකථනයෙන් කතා කළා. ඒ සමග ඔබතුමාගෙන් කියන්නේ මේ පාර්ලිමේන්තුවේ 225ට ආරක්ෂාව දෙන්න මා විශ්වාස කරනවා ඔබතුමා ඒ වගකීමෙන් බැඳෙනවා කියලා. නමුත් තව වෙනකන් මට මේ පිළිබඳව නිශ්චිතතාවයක් ඇති වෙලා නැහැ. ඒ නිසා මා කෙරෙහි විශ්වාසය දුදු ඒ ලක්ෂ ගණනක් දරුවෝ ලක්ෂ ගණනක් මිනිස් වෙනුවෙන් මේ හන මරා දමන්න අපි කිසිදු වෙනක පසුබයින්නේ නැහැ. කවුරු හරි තර්ජනය කරලා මේ විදිහට කටයුතු කරන්න උත්සාහ කරනවා නම් අප ගැනීම සමාජයෙන් මෙහෙවර මේ වෙලාවට නතර කරන්න ඒක ඉඩ තියන්නේ නැහැ කියන එක සඳහන් කරමි. ඔබතුමා ඉල්ලීමක් කරනවා මේ වර ප්‍රසාද කඩවීම පිළිබඳ කාරණාව දැඩිව සැලකිලා දරගෙන කටයුතු නීතිය අනුව කරන්න කියලා.
ඒ කටයුතු දැනටමත් අපි පොලිස්පතිවරයාට යවලා තියෙන්නේ ඔබතුමාගේ ඉල්ලීම. වෛද්‍ය තිලක් රාජපක්ෂ මහත්මයා.
ගරු කථානායකතුමනි, රටේ ඇතිවී තිබෙනා වූ දැඩි දේශපාලන ආර්ථික හා සමාජීය අස්ථාවරභාවය තුළ මේ පාර්ලිමේන්තුවේ හෘද සාක්ෂියට එකඟව වැඩ කරපු මන්ත්‍රීවරයෙක් විදිහට පසුගිය දිනක මට ඉතා පහත් නිඳිත අසභ්‍ය වචනෙන් බැනවදමින් මට ජීවිත තර්ජන එල්ල කරලා ඒ සම්බන්ධව අද මේ සභා ගර්භයට මට කරුණු ඉදිරිපත් කරලා ඒ සම්බන්ධ ඔබතුමාගෙන් සාධාරණ ඉෂ්ට කරගැනීමට මුලින්ම බලාපොරොත්තු වෙනවා. මගේ තාත්තා 60 දශකයේ මුල් භාගයේ බණ්ඩාරලි අම්පාරට පයින් රැකියාවක වගන මිනිසෙක් සීටි බේකේ කාර්මික ශිල්පියෙකුට එකතු වෙලා තමන්ගේ දැනුම ශිල්ප ක්‍රමය වඩා වැඩි දියුණු කරගෙන එළියට ඇවිල්ලා තමන්ගේ කියලා කුඩා ගරාජයකින් පටන් ගත්ත ඔහු තමන්ගේ උත්සාහයෙන් ධෛර්යයෙන් ජීවිතේ ජයගරගෙන ඉවරලා අම්පාරේ ඉතා දක්ෂ වෙළඳ ව්‍යාපාරිකයෙක් බවට පත්වෙලා මිනිසුන්ට සමාජ සාධාරණත්වය සහ මිනිසුන්ට ගරු කිරීම මුල් කරගෙන තමයි ඔහු තමන්ගේ ජීවිත කාව කරගෙන ගියේ. මගේ තාත්තාගේ ජීවිතය පරමාදර්ශය කරගත්ත මම තාත්තා මට හැමදාම කිව්වේ අම්පාර මිනිසුන්ට හැමදාම සේවයක් කරන්න අපි යැපුණේ රැකුණේ අම්පාර මිනිස්සු හින්දා කියලා. ඒ නිසා වෛද්‍යවරයෙක් විදිහට ආවට පස්සේ මගේ අවුරුදු 19ම මං කැප කරේ අම්පාර මිනිසුන්ගේ උන්නතිය වෙනුවෙන්. මම ඉතා විශිෂ්ට සේවයක් කරා. ඇයි මම්ම කියාගන්නේ විශිෂ්ට සේවයක් කියලා? යුද්ධයේ ඉතාම දරුණුවට තියෙන කාලේ යුද හමුදාවට වෛද්‍යවරයෙක් විදිහට බැඳිලා බෝම්බ වලට අහුවෙලා ජීවිත සුනිවිසුනෙස මිනිසුන්ගේ ජීවිත බේරලා දෙන්න මම 5 වතාවක් ඔවුන් ගෝණින් කොළඹට ගෙනල්ලා දීලා මං මගේ ජීවිත කැපකිරීම මම වැඩ කරා. ඒ වගේම තමයි අම්පාර MOH විදිහට සෞඛ්‍ය වෛද්‍යවරයා විදිහට වැඩ කරනකොට ජාතික පළදායිතා සම්මානය 2009 ලංකාවේ හොඳම ආයතනය බවට පත් කරන්න පුළුවන්කමක් ලැබුණා. 2010 සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබ්බ ජාතික සුවිශේෂතා තනගේ ලංකාවේ හොඳම වෛද්‍යවරයා වෙන්න මට හැකියාව ලැබුණා. ඒ වගේම තමයි මගේ ජීවිතයේ වසර 19න් අන්තිම අවුරුදු 4ම අම්පාර දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා විදිහට මට සේවය කරන්න ලැබුණා. මගේ ජීවිතේ පරමාදර්ශය කරගත්ත අම්මට තාත්තට ගරු කිරීමක් විදිහට මේ අවුරුදු 19 කිසිම දවසක මම පෞද්ගලික වෛද්‍ය වෘත්තිය කරලා අම්පාර මිනිහෙක්ගෙන් මම 7-5ක් හම්බ කරේ ගත්තේ නැහැ. ඒ නිසා අම්පාර මිනිසු මට ආදරය කරා, ගෞරවය කරා. අල්ලස දූෂණය, වංචාව, පිරිමේ මජිරි දේශපාලනය කරන්න පුළුවන් වෙන්නේ ඒ අයට විතරක් කියලා තිබේ සාවද්ද ජනප්‍රිය මතේ බොරු කරමින්. ඒ මම ගොඩනගාගත්ත මගේ පෞද්ගලික චරිතය මම දේශපාලනය වෙනුවෙන් කැප කරා. ඒ නිසා අම්පාරේ ඈත ගම්දනව්වල ඉන්න ඒ අහිංසක දිලිඳු ජනතාව මාව විශ්වාසය කරලා රට වෙනුවෙන් දහසකුත් එකක් බලාපොරොත්තු තියාගෙන මනාප 54,203ක් ලබා දෙමින් මේ නවීන පාර්ලිමේන්තුවේ මම මන්ත්‍රීවරයෙක් විදිහට එව්වා. මේ අවුරුදු 2 ඇතුළතදී කුමන විදියෙන්වත් මගේ දේශපාලන බලය දඩිවීම කරගෙන මම දූෂණයකට, වංචාවකට, නීතිය කඩකිරීමකට හෝ කිසිම ආයතන දෙයකට මම සම්බන්ධ වුණේ නැහැ. අඩුම තරමේ දිසාපතිවරයට, ප්‍රාදේශීය ලේකම්වරයෙකුට, පොලිසියකටවත් කිසිම ආයතන දෙනවට ටෙලිෆෝන් කෝල් එකක්වත් දීලා නැහැ. ඒ වගේම මේ පාර්ලිමේන්තුව තුලත් ඉතාම සීලාචාරව, නීතිගරුකව
හැසිරීම
සම්ප්‍රදායන් මම රැක්කා. ඒ රැක්කේ අම්පාර ජනතාවගේ ගෞරවයත් අභිමානයත් බව මම කියන්න කැමතියි. එසේ කටයුතු කරද්දී පසුගිය ජූලි මාස 29 වෙනිදා කොහොමත් මගේ මන්ත්‍රී ධුරේ අහෝසි කරන්න කියලා අභියාචනය කරන නඩුවක් තියෙනවා. ජූලි 29 වෙනිදා මට දුරකථන ඇමතුමක් එනවා. අගෝස්තු 14 මම දන්නේ නැහැ නඩු තීන්දුව දෙනවා කියලා. අගෝස්තු 14 නඩුව තියෙනවා. නඩුවෙන් මම පරාද වෙනවා. මාව හිරේ දානවා, දඬුවම් කරනවා, මන්ත්‍රී වැටුම නැවත ලබා ගන්නවා. ඒව කරන්න කලින් උඹ අගෝස්තු 14 වෙනිදා කලින් මේ පාර්ලිමේන්තුවේ ඉල්ලාසු විය යුතුයි කියලා. ඒ වගේම ජූලි 30 වෙනිදා ඉතාම අසභ්‍ය වචනෙන් මේ පාර්ලිමේන්තුවේ පහුගිය දවස්වල අපි මේ දේශපාලන විනයෙන් ගත්ත තීන්දුව తీරන වෙනුවෙන් මට ඉතාම අසභ්‍ය වචනේ බැනවැදලා ජීවිත තර්ජන එල්ල කරා. ඒ නිසා මම ඔබතුමාගේ බොහොම ගෞරවයෙන් වගකීමෙන් ඉල්ලා සිටිනා. මම මේ හැමදාම මෙතන රකින්නේ අම්පාර ජනතාවගේ ඒ හෘද සාක්ෂිය. ඒ නිසා ඒ හෘද සාක්ෂියට එකඟව මට මේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරන්න ඕනේ. එනිසා ඔබතුමා මගේ මේ කඩවෙච්ච වරප්‍රසාද ආරක්ෂා කරමින් ඉදිරියට හෘද සාක්ෂියට අනුව මෙම් පාර්ලිමේන්තුව තුළ වැඩ කටයුතු කරන්න මට අවස්ථාව අවසරය ලබා දෙන්න කියලා අපේ ජීවිත ආරක්ෂා කරන්න කියලා ඉල්ලන ගමන් මේ වෙනකොට මම පොලිස්පතිතුමාටත් මම දැන්ටත් පැමිණිල්ලක් කරලා තියෙනවා. අපි හිතනවා අපි වෙනුවෙන් මේ සෑම තැනකින්ම නීතිය සාධාරණ ඉෂ්ට වෙයි කියලා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඔව් මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, මේක ඉතාම බරපතල ප්‍රකාශ දෙකක් මේ මන්ත්‍රීවරු දෙන්න කරේ. අපෙත් ලොකු වරදක් තියෙනවා ගරු කතානායකතුමනි. මම මුතුමෙන් අහනවා, මේට කලින් මේ සභාව ඇතුලේ අපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ද වර්තමාන ඇමති අපේ මනුෂ්‍ය නායකකාර මැතිතුමාට මේ වගේ සිද්ධියක් වුණා. ඒ සම්බන්ධව ඒ වෙලාවේ කාන්තිනී විශේෂක මැතිතුමාට ගහන්න ඇවිල්ලා බොහොම අමාරුවෙන් තමයි බේරගත්තේ. ඒ වෙලාවේ ඔබතුමා කමිටුවක්වත් කරා. ඒ කමිටුව තුලින් ඔබතුමාලා මොකක් හරි තීන්දුවක් ගත්තද? ඒ කමිටුව අපි දන්න විදිහට කිසි කීපාරක් රැස් වුණා. මේ අපේ මහලේකම්තුමා මේ කමිටියේ හිටියා. ඔබතුමා මේ පූර්වාදර්ශ ඒ වෙලාවේ දුන්නා නම් මේ වගේ මන්ත්‍රීවරුන්ට ගහන්න යනවා මේව නතර වෙනවා. දැන් කාන්චන විජේසේකරයි මනුෂ්‍ය නායකකාර මහත්තයා ළඟ සීට් වල ඉන්නව වෙන්න පුළුවන්. අපි ඔක්කොම යාළුවෝ මල්ලි කියලා. නමුත් දැන් ඔබතුමා ඒ වෙලාවේ ගත්ත කමිටුවේ වාර්තාව තීන්දුව මොකක්ද කියන එක මේ ගරු සභාවට දැනගත් කිරීමේ තමයි වැදගත්.
හරි, ඒ වාර්තාවේ තීන්දුව වෙන්න කොතනද? ඔව්
එකතුමා, මේකත් මේකට වැදගත් කාරණාවක්. මොකද මේ දවස්වල අර ජනාධිපති මන්දිරයේ පුටුවේ වාඩනා කියලා ඒ කට්ටියව අරගෙන හිරේ දාලා තියෙනවා. හැබැයි කතානායක පුතුවේ වාඩි වෙලා ඕකේ වතුර හලලා ඕකේ මේවා කඩලා විනාශයක් කරා මෙතන පුටු විසිකල්ලා. ඉතින් ඒ සම්බන්ධයෙන්ුත් ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ හැසිරීම සම්බන්ධයෙන් කමිටුවක් පත් කර ඔබතුමා නෙමෙයි ඊට කලින් අපි දන්නේ නැහැ මොකද වුණේ කියලා. ඉතින් මේ පාර්ලිමේන්තුවේ කොච්චර වැරදියට හැසුරුණත් කිසිම විදියකට මේ ඒ කට්ටියට දඬුවමක් දෙන්නේ නැහැ. එහෙම ගියොත් එහෙම අපිට මෙතන මේ මේ මීට වඩා දේවල් වලට මූණ දෙන්න සිද්ධ වෙයි. ඉතින් කිව් කො වාර්තාව අපි කැමති වාර්තාව ලබා ගන්න. කො මේ දැන් මේ නලින් ඇමතුමා අන්තිතුමා කතා කරපු එකේ වාර්තාව කොයි වාර්තා? ඒව ඇයි අට
ගහන්නේ? ඔව් මන්ත්‍රීතුමා කියන්නේ.
ඔරු කතානායකතුමා, ඔබතුමා දන්නවා මටත් යම්කිසි පාර්ශ්වයක් කතා කරලා තිරුණලේෂන් කතා කරපු ඒ තිරුණලේෂන් කියලා පුද්ගලෙක් කතා කරලා තරදිදී කරා මට. මමත් පැමිණිල්ලක් දැම්මා. මමත් දැන් මේ සභාවේ කිව්ව හැබැයි හොයා බැලීම තමයි කරන්නේ. මම දන්නේ කොහෙද හොයා බලන්නේ කියලා. ඒක කාගේ හරි ගෙදරක හොයනවද, එහෙම නැත්නම් විදේශ රටක හොයනවද? තාම ඒ පිළිබඳව මගේ පැමිණිල්ලට මගෙන්වත් ඒ අදාළ පාර්ශ්වයක් අට උත්තරයක් කරන්නේ නැහැ. එතකොට මේක විහිළුවක්. අයිතක බලන්න මට දැන් සැකයක් තිබෙනවා. පෞගිය ජනාධිපති තෝරා ගැනීම තර්ජනාත්මකම ඡන්දය ආරම්භ තියෙනවා. ඒ තර්ජනයට බයේ සමහරු ඡන්දය දීලා තිබෙනවා. දැන් මේ අපිට පේනවා. මෙයාලට තර්ජනය කරලා තියෙනවා. උඹලා දැම්මොත් ඡන්දය මේවා හැබැයි තර්ජනයට බයේ මෙතුමා ඡන්දය දීලා තියෙනවා. හැබැයි සමහරු තර්ජනයට තවත් වෙනත් හිතවත්කම් වල ඡන්දය දීලා ජනාධිපතිවරයෙක් පත් කරා. ඒ නිසා මේ නීත්‍යානුකූල ජනාධිපතිවරණයක් නෙමෙයි. ඒ පිළිබඳව කතානායකට තියෙන හොයලා බලලා මේ ජනාධිපතිවරයා තේරීපත් වීම පිළිබඳව හොයලා බලන්න. මේක සභාවේ සිද්ධ වුණා. හැබැයි සභාවේ පිටදී මිනිස්සු බය කරලා තියෙනවා. මන්ත්‍රීවරු මරනවා කියලා තියෙනවා. මන්ත්‍රීවරු ගහනවා කියලා තියෙනවා. එහෙනම් ඒ ජනාධිපතිවරයා පත්වීම පිළිබඳව විශේෂයෙන්ම තෝරා බලලා හොයලා බලලා ඒ පත්වීම සර්වසාධාරණයිද කියලා මේ රටට කියන්න ගරු කතානායකතුමනි.
බල බලන්න. තේරීම් කාරක සභාවේ ප්‍රථම රැස්වීම ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ තේරීම් කාරක සභාවේ ප්‍රථම රැස්වීම 2021 අගෝස්තු මාස 9 වෙනි අඟහරුවාදා එනම් අද දින අපරභාග 2ට කාරක සභා කාමර අංක 1 පැවැත්වීම නියමිත වෙයි. ඊට පැමිණ පහමින් සහභාගී වන සියලු මන්ත්‍රීවරයන් දෙනුම් දෙමිට කැමැත්තෙම ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී යෝජනා අංක 1
ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි.
යුනිවර කියෙම කවදාද?
නැස විසර්ජන සංශෝධන 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවෙනිවර කියෙම කවදාද?
ගරු කතානායකතුමනි, 60 දින. ගරු කතානායකතුමනි,
යෝජනා අංක 2
අංක 2 යෝජනාව ඉදිරිපත් කරනවා.
සභාවේකද?
උන ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි. 4 ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි. හායි. 5 ඉදිරිපත් කරනවා.
ස්වභාවිකංගද?
හායි. 6 ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි.
ස්වභාවිකංගද?
7 ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි.
ස්වභාවිකංගද?
හායි.